රාජසේනාරත්න විනාඩි 8යි ඔබතුමාට.
මට වැඩියෙන් ගන්න කිව්වා. වේලාව වැඩියෙන් ගන්න කිව්වා. ඉවරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි ඇත්තටම සහභාගී වෙන්නේ මේ රටේ නෙවෙයි, මේ මුළු ශිෂ්ටාචාරයේම අපි මුහුණ දුන්න ඉතාමත්ම භයානක වසංගත රෝගයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. මම ඒ නිසා ගරු අමාත්‍යතුමියට යම් යම් කරුණු වගයක් ඉදිරිපත් කරනවා. ඒක විවේචනය සඳහාම නෙවෙයි, මේ තිබෙන මට ලබා දීලා තියෙන දත්ත තමුන්නාන්සලගේම සමහර ඒවා බොහෝ ඒවා අමාත්‍යංශයෙන්. දැන් ඊයේ ගත්තොත් ඊයේ තිබුණා තව මේකේ රෝගීන් ඊයේ රෝහල් ගත වෙලා තිබුණා 2297ක්. මේකෙන් රෝග ලක්ෂණ, ඒ කියන්නේ පොසිටිව් වෙලා තිබුණා පෞගිය පැය 24ට 167ක්. රෝහලින් පිට වෙලා තියෙනවා 60ක්. රෝහලට ඇතුළු වූ සංඛ්‍යාව 2404යි. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන 24යි. ඒ දත්ත අනුව ඇඳන් 2721යි. ඇඳන් වල රෝගීන් ඉන්නවා 2467ක්. ඒ කියන්නේ 90.67ක් දැනට ඇඳන් ඔකියුපයිඩ්. ඒ කියන්නේ 91ක් විතර. ඉතිරි වෙලා තියෙන්නේ 186යි. එතකොට ඇඳන් තියෙන්නේ ඉතිරි වෙලා 6.84ක්. මේකට ලෑස්ති වෙන්න ඕන ඉක්මනට. මෙතෙන්දි මම කියන්න ඕනේ, නෙවිල් ෆර්නෑන්ඩෝ ශික්ෂණ රෝහල, ඒකේ ඇඳන් 400ක් අද භාවිතා කරනවා මේකට. ඒ 400 නෙවෙයි නම් වෙලාවකට ඇඳන් නැහැ. මේක ගත්ත වෙලාවේ මට ඇති වෙනකම් බැන්නා, විශේෂයෙන්ම ඔය GMO එක. ඔය හැම එක්කෙනාම බැන්නා. GMO. එතකොට මේක ගත්ත ක්‍රමය වැරදි කිව්වා.
ඔව් මන්ත්‍රීතුමා, ඊට ප්‍රශ්නය.
ඔනේ ඇඳන් සංඛ්‍යාව පිළිබඳව. ඒක මේ වෙද්දී 5009ක් වෙලා තිනවා අපේ හිටපැමිතුමනි, ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඒක නිවැරදි කරන්න කියලා මම කාණ්ඩු කියලා.
දත්ත මගේ
මේක දත්ත මේ අද උදේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේක අධ්‍යක්ෂ ජෙනරාල් එක්ක සාකච්ඡා කරලා ආවේ. ඒක තුල ඇඳන් 5009ක් තියෙනවා. රෝහල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. රෝහල් සංඛ්‍යාව 24ක් බවට දැන්පත් කරලා තියෙනවා. ඊට එහා ගිහලා මේ මාසෙ ඉවර වෙනකොට ඒක 50ක් දක්වා වැඩි කිරීමේ හැකියාව තියෙනවා අපේ කතානායකතුමෝ. ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලා
සිටිනවා. රෝහල් සංඛ්‍යාව 24යි. නමුත් ඇඳන් සංඛ්‍යාව තියෙන්නේ 2721යි. දැන් මෙතුමා කියනවා 24යි කියලා, තමුන්නාස කියනවා 26යි කියලා. ආ, අද තත්ත්වය. දැන් මෙතුමා කිව්වෙත් 24යි කියලා. හරි. ඇඳන් සංඛ්‍යාව එතකොට අද මේ ඇඳන් සංඛ්‍යාව මේක වැඩි කරේ නැති වුණොත් අද මාව ජනාධිපති කොමිසමකටත් ගෙනිච්චා. GMO එක කම්ප්ලේන් කරලා ජනාධිපති කොමිසමරත් ගෙනිච්චා. මොකටද නෙබිල් ෆර්නෑන්ඩෝ රෝහල බාරගත්තට. සත පහක්වත් ජීවලා නැහැ. සතවාහක්වත් ජීවන්නේ නැතුව තමයි ඔබ ගත්තේ. එතකොට අද ඒක තමයි පාවිච්චි කරන්නේ ප්‍රධානම කෝවිඩ් මධ්‍යස්ථානය විදියට, රෝහල විදියට. ඒකට ඉස්සෙල්ලා තිබුණේ මේක තමයි ගැබිනි මව්වරුන්ට තිබුණ ලංකාවේ එකම මධ්‍යස්ථාන භාවයටත් පාවිච්චි කරේ. ඒ වගේම නිරෝධායනය සඳහා මේකේ තියෙනවා දැන් රෝගීන් 5938ක් මේ වෙනකොට. ඊයේ ඇතුළු සංඛ්‍යාව විදියට තියෙනවා 645. එතකොට දැන් එදා අපි මේ කෝවිඩ් වසංගතය ආරම්භ වෙන්නටත් කලින්, ලංකාවට එන්න කලින් මෙතෙන්දී ඇත්තටම ගරු විපක්ෂ නායකතුමා එදා පැහැදිලිව පෙන්නලා දුන්නා. මම එතුමා කරපු ඔක්කොම කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. එකක් තමයි මෙම කොරෝනා වෛරසයේ අසාධාරණෙන් අනුතුරුව රෝග ලක්ෂණ මතුවන්නේ දෙසතියක කාලයකින් පසුව බැවින්. චීනයේ සිට ගුවන් ගමන් මගින් මෙරටට පැමිණ පිරිස් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීම වලට පමණක් සීමා නොකොට ඔවුන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අත්‍යවශ්‍ය නොවන්නේද? පළවෙනි ප්‍රශ්නය. දැන් මේක තමයි පසු කාලක තමුන්නාන්සේලා පටන් අරගත්තේ නිරෝධායනය කරන්න. හයවෙනි දෙක එතුමාගේ ප්‍රශ්නේ මොකද්ද? මෙම වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගැනීම උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කරන්නේද? ඒකත් තමුන්නාසල පස්සේ තමයි ක්‍රියා කරේ. ඒ කියන්නේ මේ සියලුම කරුණු එතුමා ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා තමු ඔබතුමියට එදා දුන්න. ඔබතුමියගේ වරදක් නෙවෙයි, ඔබතුමියට රජය දුන්න මේවක අනුව ඔබතුමිය මොකද්ද ප්‍රකාශ කරේ? චීන ජාතිකයන් රටින් පිටවීමේදී චීන රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම්කිසි බලපෑමක් සිදුවන අතර එය අවම කිරීම සඳහා වෙනත් රටවලින් සංචාරකයන් වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතුනවා. දැන් මුළු ලෝකයේම ගුවන් තොටුපළවල් වහන අතරේ මේ රජයේ ප්‍රතිපත්ති වෙලා තියුනේ ඔබතුමියට කිව්වේ මොකක්ද? ප්‍රතිපත්තිය තියෙන්නේ තව ගෙන්න ගන්න. ඒ අනුව අපිට මතකයි කෝටි ගාණක් වියදම් කළා. එදා ඇඩ්වර්ටයිස්මන්ට් දැම්ම ජාත්‍යන්තර සංගරාවල ටීවී වල දාලා කිව්වා ලංකාව කොවිඩ් නැහැ. සියලුම අය ලංකාවට එන්න සංචාරය කරන්නට ලංකාවට එන්න කියලා. මෙන්න මේවයින් තමයි එදා අපි මුලින් කියපු දේවල් ඒ විදිහටම අහන්නේ නැතුව අපිට උසුළු විසුළු කරලා මේ ගත්ත ක්‍රියාමාර්ගයින්ද තමයි මේකේ ආරම්භය ඇත්තරම නරක් වුණේ. ඒ ආරම්භයේදී ඇත්තරම අපි කිව්වා ගුවන්තොටුපළ වහන්න කියලා. මම පැහැදිලිව මම ප්‍රවෘත්තිපත් සාකච්ඡා කරා. මම කිව්වා මම සෞඛ්‍ය ඇමතිවරයා හිටියනම් මම රජයට බල කළා. මම දන්නවා ඔබතුමියට ඒක තනියෙන් කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ අනිකුත් කට්ටියත් ඒකට සහභාගී වෙන්න ඕනේ. ගුවන්තොටුපළ වහන්න. මොකද මේක තමයි තායිවානය, හොංකොං වැනි රටවල් දූපත් රාජ්‍යයන්. මේවා දූපත් රාජ්‍යයන්. මේක වටේ තියෙන වතුර එක එන්ට්‍රි පොයින්ට් එකයි තියෙන්නේ. ඒක වැහුවාම අපිට පුළුවන් මේවා නවත්ත ගන්නට. ඒක තමයි ඒ දූපත් රාජ්‍යයන් කරලා මේක නවත්ත ගත්තේ. නමුත් අපි ඒක කරේ නැහැ. අපි ආරාධනා කරා තව සංචාරකින්ට එන්න කියලා. එතකොට මේක අනිත් එක තමයි අපි එදා ඉල්ලා හිටියා. වාම ලොක්ඩවුන් එකකට යන්න කියලා. මාර්තු මාසේ 20 වෙනිදා මම කිව්වේ ලොක්ඩවුන් එකකට යන්න කියලා. ඒ සඳහා මම ඉදිරිපත් කරා කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ. මම මේක සභාගත කරනවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ එක්ක හුවෙලා මේ ලොක්ඩවුන් එක නියම විදිහට කරන්න කොහොමද කියන පර්යේෂණය කරා. ඒ පර්යේෂණේ වාර්තාව තමයි ඒකෙල්ලෝ ඉස්සෙල්ලා තෝරුම් ගත්ත බැලුවා කොහේද මේ සඳහා හොඳම පර්යේෂණ භූමිය. ඒගොල්ලෝ තෝරගත්තා ඉන්දියාව. ඒගොල්ලෝ ඒකට හේතු කිව්වා. ඇයි? චීනයේ සහ යුරෝපයේ සංස්කෘතිය අනුව ඒවැයි ගෙවල් වල ඉන්නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනායි. නමුත් ඉන්දියානු සංස්කෘතිය අනුව ඒ ගෙවල් වල පරම්පරා තුනක් ඉන්නවා. ලංකාවට ඒක ඉතා උචිතයි මේ ලොක්ඩවුන් මේ වාර්තාව. එතකොට ලංකාවේ තියෙනෙත් එහෙමයි පරම්පරා තුනක් විතර අපි ජීවත් වෙනවා අපේ ගෙවල් වල. ඒ නිසා ඒ වගේ පොකුරු වගේ තියෙන ප්‍රදේශය අරගෙන ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ පළවෙනි කරා මේකේ තියෙන සිංගල් හાર્ඩ් ලොක්ඩවුන් කියන එක. දවස් 21ක් ලොක්ඩවුන් කරලා බැලුවා. බැලුවාම මේක අඩු වෙලා එනවා. ඉවත් කරලා දවස් 5ක් යනකොට අපව් වැඩි වෙනවා කොරෝනා. ඊට පස්සේ ඒගොල්ලෝ ට්වින් ලොක්ඩවුන් සෙපරේටඩ් බයි 5 ඩේස්. පළවෙනියෙන් දවස් 21ක් කරලා දවස් 5ක් අතෑරලා ඊට පස්සේ ආපහු දවස් 28ක් ලොක්ඩවුන් කරා. කළා බැලුවා. ආපහු දවස් 5ක් යනකොට ආපහු මේකේ ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරා 3 hard lockdowns. දවස් 21යි දවස් 5ක් අතෑරලා දවස් 28යි දවස් 5ක් අතෑරලා තව දවස් 18ක් කරා. අන්න එතකොට තමයි ලොක්ඩවුන් එකේ සම්පූර්ණ ප්‍රතිඵලය ආවේ. ඒකින්ද මේකේ තේරෙනවා අපිට කොච්චර අමාරු ක්‍රියාදාමයක්ද මේකේ මේ වෛරසය මැඩපවත්වීමට ගත යුත්තේ කියලා. එහෙම නැත්තම් ඒගොල්ලෝ තව එකක් කරා. ඒක තමයි එකම ලොක්ඩවුන් එක. සිංගල් 49 day lockdown. ඒකෙත් ඒ සමාන ප්‍රතිඵල ලබා ගත්තා. ඒ අය ඒකෙ පෙන්නුවෙත් එතනින් අවසන් කර තැකේ. එක්කෝ දවස් 49ක් නැත්තම් දවස් 21ක් ඊට පස්සේ 28ක් සහ දවස් 18ක් දවස් 60 ගාණක් කියන එක. අපි කිව්වා ලොක්ඩවුන් එක කරන්න කියලා. ලොක්ඩවුන් එක කරන්නයි කිව්වාම ජනාධිපතිතුමාම ඇවිල්ලා රූපවාහිනිය ඇවිල්ලා කිව්වා 23 දෙනෙක්ව රෝගෙන් හම්බෙලා ලොක්ඩවුන් කරනවාද 5000 10000 ගණන් මියගිය යුද්ධයක් තියලවත් අපි ලොක්ඩවුන් කරේ නැහැ කියලා. එදා කිව්වේ මොකද අපි යුද්ධයේ කාලයේදීවත් එතුමා කිව්වේ 18 වෙනිදා මේක. අපි යුද්ධයේ කාලයේදීවත් රට වැහුවේ නැහැ. කොරෝනා රෝගීන් 28ක් තියාගෙන රට වැසිය යුතු නැහැ. මාර්තු 17 වෙනිදා එතුමා කිව්වේ. එතකොට වියට්නාම් මගමැතිතුමා මොකද කිව්වේ? මේ වගේම අපිට වඩා විශාල යුද්ධයකට මුහුණ දුන්න ඇමරිකන් අධිරාජ්‍යවාදයට මුහුණ දීලා දෙවනි ලෝක යුද්ධයේ මේ මුළු ලෝකෙම හෙළපු බෝම්බ ප්‍රමාණයට වඩා වැඩි බෝම්බ ප්‍රමාණයක් හෙළලත් මර්ධනය කරගන්න බැරි වීරෝදාර රටේ ජනාධිපතිවරයා මොකද්ද කිව්වේ? අපි කොරෝනාවට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කරනවා. මෙම අසංගතයට එරෙහිව සටන් කිරීම යනු සතුරාට එරෙහිව සටන් කිරීමයි. එතුමා ඒක ඉතාමත්ම ඉහළම කරගෙන අර ඇමරිකන් අධිරාජ්‍යවාදයට මුහුණ දුන කාලේ වගේම ඒ රටේ ඒ තත්ත්වය ඇති කරා. ඒ නිසා ඒකේ රෝගීන් ප්‍රමාණය ඉතාමත්ම අවම කරගන්නට එතුමාට පුළුවන් වුණා. ඒ වගේම අපි දැක්කා ඊට පස්සේ අනිත් මේක කොච්චර භයානකද. අපි මේවා ඉදිරිපත් කරා කලින් ඉම්පීරියල් කොලේජ් ඔෆ් කොලේජ් එපිඩීමියොලොජිස් රිපෝට් එක. මේක නිකුත් කරා මාර්තු මාසේ 18 වෙනිදා. ඉම්පීරියල් කොලෙජ් එක කියන්නේ එංගලන්තේ තිබෙන ඉම්පීරියල් කොලෙජ් යුනිවර්සිටි එකේ ඒකේ වසංගත රෝගී වාර්තාව. ඒකේ තියෙන මොකද ෆෝකස්ඩ් අප් ටු 2.2 මිලියන් කොවිඩ් 19 ඩෙත්ස් ඉන් US 510,000 ඉන් UK. ඒ කියන්නේ මේ වසංගතයේ ඉවර වෙනකොට ඇමරිකාවේ ලක්ෂ 22ක් මැරෙනවා. බ්‍රිතාන්‍යයේ 510,000ක් මිය යන්න තියෙනවා. ඒක රෝපරේෂණය. මේ පරේෂණ වාර්තාව ඊට පස්සේ WHO එකත් ගත්ත මේක. The findings are published in the 9th report from the WHO collaborating center for infectious disease modeling. එතකොට මේකේ ඇත්තරම මේකේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පාලකීන් තිගැස්සීමට ලක් වුණා. මේක තත්වය දැන. ඒ අනුව ඔවුන් නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තා. ඒ කියන්නේ මේකේ වැඩියෙන්ම කිව්වේ මොකද්ද? The most notably large scale social distancing will need to be in place for many months perhaps until a vaccine becomes available. Social distancing එක සමාජ දුරස්ථභාවය පුළුවන් තරම් තියාගන්න මේකේ වැක්සින් එකක් හොයාගන්නක. ඒ අනුව මගේ අතේ තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ජෝන් හොප්කින්ස් කියන ලෝකයේ තියෙන කීර්තිමත්ම රෝහලේ වෛද්‍ය විද්‍යාඥයින් සහ එක්සස් ඇමරිකාවේ රෝග මර්ධන හා පැතිරීම පිළිබඳ ආයතනය. මේ තිංගොල්ලොම එක්කහු වෙලා මුළු ලෝකයේ රටවල් පිළිබඳව රිසර්ච් එකක් කරා. ඒකේ වාර්තාව මම මේකත් මම ඇතර මේ ඉම්පීරියල් කොලෙජ් වාර්තාවත් මම මේ ටේබල් කරනවා සභාගත කරනවා. මේකත් මම සභාගත කරනවා. මේකේ තියෙන කොවිඩ් 19 රිස්ක් රෑන්කින් 20 countries. කොවිඩ් 19ට රිස්ක් රෑන්කින් ඒ රටවල් 20න් අපේ රට තියෙන්නේ රිස්ක් ලෙවල් එක 16ට. අපේ රට තියෙන්නේ මේකේ වැඩිම රිස්ක් එක ඉතාලිය 2 USA 3 UK ඒ විදිහට එන්නේ. අපි 16ට ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගත්ත ඒෂියා පැසිෆික් රීජන් COVID-19 safety countries ranking. ඒකේ high level countries තියෙනවා 8ක්. දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, චීන, නවසීලන්තය, සිංගප්පූරුව වගේ. mid level එකේ තියෙනවා වියට්නාමයේ, තායිලන්තයේ, මැලේසියාව, ඉන්දියාව. මේකේ අවසාන මේ වෙකේ තියෙනවා රටවල් ඒකෙන් අපි ඉන්නේ 15 වෙනියට low level එකේ. safety countries වලින් low level එක. මේකට හේතු සාධක කරගත්තේ government support and citizen relief ranking framework එක යටතේ. එතකොට අපි 15 low level එකේ අපි ඉන්නේ. ඊට පස්සේ තියෙනවා top 15 most supportive governments during the covid 19 pandemic. මේක උඩින්ම තියෙන ජර්මනිය ඒ විදිහට දාලා, නමුත් ලංකාවේ නම කොහෙවත් නැහැ. 15ක් රටවල් හඳුනාගෙන තියෙනවා, ඒ 15ෙම නැහැ. top 40 covid 19 safety countries. ඒකේ තියෙනවා රටවල් 40ක් covid එකෙන් covid එක එක අනුව ආරක්ෂිත රටවල් safety countries. ඒකෙත් ලංකාවේ කොහෙවත් නැහැ 40 වෙනකම්. ඉතින් ඒ නිසා අපි මේක කතා කරන්නේ මේක ඉස්සෙල්ලාම ආපු වසංගතයක්. මේකට අපි මූණ දිය යුතුයි. එතකොට අපි මේ වාර්තා බලලා ඒවට ගරහන්නේ නැතුව මේ වාර්තා වලින් ඇතිවලා තියෙන தත්ත්වය මොනවාද, ඒව ගැන විස්තරව ඕනනම් ඒ ආයතනත් එක්ක කතා කරලා ඒවා විශේෂ මේවා ඔක්කොම අරගෙන මේ කොයි අඩුපාඩුද අපි නිවැරදි කරන්න කියන එක තියන්නට ඕනේ. දැන් ඊට පස්සේ අනිත් එක තියෙනවා මේ social distancing වගේම ඉතාමත්ම වැදගත් එක තමයි මේ PCR testing. මට මේ දීලා තියෙන්නේ ඇත්තරම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ට්‍රේන් කරපු අපේ වසංගත රෝග පිළිබඳ විශේෂයෙන්ම ට්‍රේන් කරපු විශේෂඥ වෛද්‍යවරුගේ වාර්තාව රජයට දුන්න. ඒ කියන්නේ ඔහු කියන්නේ PCR test එකේ කියන රන් ප්‍රමිතිය කියලා. මේකේ මේ මුල් කාලේ වාර්තාව ගත්තාම ඒගොල්ලෝ කියන්නේ සිංගප්පූරුවේ ප්‍රථම 8000 වාර්තා කරනකොට මිය ගියේ 11යි. ශ්‍රී ලංකාවේ 250ක් වාර්තා කරනකොට මරණ 7යි. චීනයේ 80000ක් වාර්තා කරනකොට 4000ක්. මොකද ඒකට හේතුව 4000ක් මිය යන ගාන අඩු වෙන්නේ. ඒකේ මේ රේට් එක මේ වෙන්නේ මේකේ ටෙස්ටිං අඩුයි. එනිසා මේකේ 80000 8 ලක්ෂයද 8 මිලියන 8ද කියලා දැනගන්න බෑ. ඉතාලිය ගත්තොත් ටෙස්ටිං ඉතාමත්ම අඩුයි. එතකොට රෝගීන් අනුව මරණ 10%ක් වෙනවා. නමුත් ඒ ප්‍රමාණය එච්චර නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ටෙස්ටිං කරලා රෝගීන්ව හඳුනගෙන නැහැ. ජර්මනිය ගත්තොත් ටෙස්ටිං ගත්තාම ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඒ අනුව ඒගොල්ලන්ගේ රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 0.4යි. දැන් එහෙනම් අපේ මරණ සංඛ්‍යාව මීටත් වඩා ප්‍රතිශතය බැලුවාම අඩු වෙන්න පුළුවන්. ඉතා හොඳ ඊටත් වඩා අපේ තත්ත්වය. දැන් මේ තියෙන රටේ තියෙන වාර්තාවටත් වඩා හොඳ වාර්තාවක් අපේ රටේ තියෙනවා. ඒ මොකද අපේ ටෙස්ටිං ඔක්කොම කළා නැහැ. අපි මේ මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතය ගන්නේ අපිට ඉන්න රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන තියෙනවා. නමුත් හඳුනා නොගත් තව විශාල පිරිසක් ඉන්නවා. මොකද මේ ටෙස්ටිං කිරීම දැන් තමයි වැඩි කරලා තියෙන ටෙස්ටිං. දැන් මම පිළිගන්නවා දවසකට 5000ක් විතර වෙනවා. ඒක හොඳයි. හා 8000යි. බොහොම හොඳයි. එතකොට මේ PCR ටෙස්ටිං වලින් ඒගොල්ලෝ කියන්නේ 60%ක් තමයි අව්‍යාජව තියෙන්නේ. අනිත් 40%ක් විතර ෆෝල්ස් රිපෝර්ට්ස් එනවා. එතකොට 60%ක් තමයි අපිට අඳුර ගන්න වෙන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? මේ ඒක තමයි කියන්නේ WHO එක ටෙස්ටිං කියලා. මේක දිගටම කරන්න. මේක එකක් නැහැයි නෙගටිව් වුණාට අතාරින්න එපා. දෙවෙනි එක තමයි අනිත් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් සමහරුන්ට තියෙනවා මේ අනිත් එක තමයි තමුන්නාසලා ඔක්කොම දන්නවා මේ කොවිඩ් 19 වසංගතේ මේකේ තියෙන වෛරසය ලෝකේ හැමතැනම එකක් නෙවෙයි. කොවිඩ් 19 A කියලා තියෙනවා, B කියලා තියෙනවා, C කියලා තියෙනවා. දැන් ඒක තියෙන්නේ ඔය ලංකාවේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල. එතකොට කොවිඩ් B එක තියෙන්නේ චීනේ. එතකොට කොවිඩ් C එක තියෙන්නේ යුරෝපේ. ඉතින් ඒ නිසා මේක ඇත්තරම මේ හඳුනා ගැනීම හොඳම ලක්ෂණ විස්තර කරලා තියෙනවා ડોક્ટર නීලිකා මලවිගේ අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ
කරන මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා ඔබතුමා දැනට විනාඩි 8ක් වැඩිපුර ආරම්භ කරනවා. තවත් කොච්චර වෙලාව අවශ්‍යද?
තව විනාඩි 5ක්.
ඒ වගේම අපිට තියෙනවා විශාල අපිට මේ වාසියක්. මේ වார்த்தාවල තියෙනවා මේ සමකයේ ආශ්‍රිත රටවල් වල පැතිරීම ඉතාමත්ම අඩුයි. ඒකට හේතුව මොකද්ද? ආර්ද්‍රතාවය වැඩි, උෂ්ණත්වය වැඩි. මේ නිසා තව විශාල වාසසහගත තත්ත්වයක් අපිට තියෙනවා මේක පාලනය කිරීමට. ඒ නිසා මේකට ගත යුතු ක්‍රියාමාර්ගවල ඒගොල්ලෝ කියන්නේ මේ ටෙස්ටිං පුළුවන් තරම් වැඩි කරන්න. දැන් සෑහෙන වැඩි කරලා තියෙනවා රජය. ඒ වගේම දෙවෙනි එක තමයි කොමියුනිටි ටෙස්ටිං කැම්පේන්. වෙනත් රටවල් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක දැක එක තනි තනි කරනව නෙවෙයි, කැඳවලා ඔක්කොම එකට තියලා එකට කොමියුනිටි ලෙවල් ටෙස්ටිං කරන්න කියලා. අනිත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ෆෝල්ස් නෙගටිව් වෙන එක. ඒක සඳහා ටෙස්ටිං එක දිගටම රිපීට් කරන්න. අනිත් එක තමයි රෝගය වැළඳිලා තියෙනවා. නමුත් රෝග ලක්ෂණ ප්‍රකාශ කරන්නේ නැහැ. නිකන් හෙම්බිරිස්සාවක් වගේ, සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ පේන්නේ. නමුත් එයා ඒ රෝගය දෙනව අනිත් කට්ටියට, ගෙවල් වල ගෙදර ඉන්න කට්ටියට, වැඩ කරන තැන් වල කට්ටියට. මේක නිසා ඒකේ ව්‍යාප්තිය හොයාගන්න හරි අමාරුයි. එතකොට ඒ වගේ සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුනත්, පොඩි උණක් හැදුනත්, පොඩි රෝග ලක්ෂණයක් තියුණත් ඒ කට්ටියව ටෙස් කරන්න වෙනවා. අනිත් එක තමයි මම කියන තමුන්නාන්සලාට දැන් මේකේ අද මේ තියෙන PCR ටෙස්ටිං එකට යනවා අඩු ගානේ පැය 8ක්වත් වාර්තාව දෙන්න. නමුත් මට MRI එකෙන් කිව්වේ දවස් දෙකක් විතර යනවා. මේ පෞගි දවස්වල දවස් තුනකුත් ගියා. මොකද එන ප්‍රමාණය වැඩි හින්දා. අපි අඩුගා මේකේ ටෙස්ටිං එකට යනවා පැය 8ක්. නමුත් අද අද තියෙනවා අලුත් මේක RNA ටෙස්ටිං එක. RNA ටෙස්ටිං එක ගත්තාම අර රොබොටික් මැග්නටික් මේ ඒ RNA ටෙස්ටිං එක ඒක තමයි තියෙන්නේ. ඒකට යන්නේ විනාඩි 70යි. එතන විශාල ටෙස්ට් සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේකේ මිල ගත්තත් විශාල පරතරයක් නැහැ. ඒකේ තියෙන්නේ මේක තියෙන රුපියල් දැන් තියෙන විදිහට සාමාන්‍ය කොස්ටින් එක රුපියල් 3200ක් විතර දැන් තියෙන PCR එකට. නමුත් අනිත් මේවා ටික කරගෙන යනකොට මිල මේව කළ තියෙන MRI එකෙන් සාමාන්‍ය තව රුපියල් 1000ක් විතර ඇද්දේ රුපියල් 4200ක් විතර එනවා. එතන මේ RNA ටෙස්ටින් එක රුපියල් 4900යි. ඒ අනේ ඔබ බලනකොට පුළුවන් මෙන්න මේකට. මම කියනවා අපේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මේකට මුදල් වෙන් කළ දෙන සෞඛ්‍ය අමාත්‍යාමයට මේ අලුත් රොබොටික් PCR ටෙස්ටින් එක ඒක දැන් ගෙනල්ලා තියෙනවා සුළු ප්‍රමාණයක් පාවිච්චි කරන BI එකේ ඒක නෙවෙයි ලංකාවෙම ව්‍යාප්ත කරන්න කරන්නේ එතකොට මේක මර්ධනය කර ගැනීමට බොහොම
ඔබතුමාට තව විනාඩි දෙකයි
ඔව් එතකොට ඒ වගේම දැනට ඇත්තටම BI එකේ මම කියනවා මේ ලැබ් එක එදා සුළු ඔතන තියෙන වෛද්‍ය මධ්‍යස්ථය නැති වුණේ මැලේරියාව නැවත මැලේරියා සාතිකය ලැබුණාට පස්සේ අපි 2016 දී මම ඔතන මධ්‍යස්ථානයේ පුළුල් කරා. ඒ පුළුල් කරපු මධ්‍යස්ථානයේ ඇත්තටම පහුගිය කාලේ ડોક્ટર ජයරුවන් මහත්මයාව දැම්මට පස්සේ එතුමා ලැබ් එකක් දැම්මා. දැන් මේ ලැබ් එක පාවිච්චි කර තැහැකි. ඒකේ පුළුවන් ටෙස්ට් 5000ක් දවසකට කරන්න. නමුත් දැන් කෙරෙන්නේ 600යි. දැන් අද ලොක්ඩවුන් කරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මම කියනවා BIA ලැබ් එක පාවිච්චි කරන්න ගම්පහ දිස්ත්‍රික්කේ සියලුම ටෙස්ටින් ටික කරන්නට. එතකොට විශාල මේව එකක් අඩු කරගත හැකි. ඒ වගේම අනිත් එක තමයි අපි දැක්ක දුර්වලකම තමයි මැතිවරණය ප්‍රකාශ කිරීම. මේ මැතිවරණ ප්‍රකාශ කිරීම තුළින් මිනිස්සුන්ගේ මනස ලිහිල් වුණා. මේකට තිබුණ බය සැක ඔක්කොම නැති වෙලා මේවා ලිහිල් වුණා. අපි කිව්වා එක කරන්න එපා නමුත් කරා. ලෝකෙම ඒ වෙලාවේ මැතිවරණයට ගියේ එක රටයි දකුණු කොරියාව ඒකට විශාල මුදලක් ඒගොල්ලෝ වියදම් කළා. විශාල ප්‍රිකෝෂන්ස් ගත්තා විශාල ට්‍රේනින් දීලා ඒක කරේ. නමුත් අපිට ඒ තරම් බැලුණා අනිත් ලෝකේ අනිත් හැම රටක්ම යුරෝපයේ ඇතුළු අනිකුත් හැම රටකම තිබුණ මැතිවරණ ප්‍රංශයේ පවා එදා ඒවා පෝස්ට්පෝන් කරලා තිබුණේ. එතකොට මේ රටේ සියලුම මැතිවරණ නිරීක්ෂණක සංවිධාන කාඩිනල් උන්නාන්සේ සියලු වෛද්‍ය සංගම් සෞඛ්‍ය වෘත්ති සමිති ෆූටා ගුරු සංගම් රාජ්‍ය සේව වෘත්ති සමිති මේ වගේ සියලුම දැනුගත් කට්ටිය මේවා කරා. ඒ නිසා මම හිතනවා අද මම ඕන වෙලාවක බැලුවොත් රූපවාහිනී මට ජනතාව කියන්නේ මේ ජනතාව ගේන්නේ අද සුවසැරියෙන්. අපි සත පහක් වියදම් කරන්නේ නැතුව සුවසැරිය 220ක් රට පුරා අපි දාහැරියා.
කාර්ය අවසන් මන්ත්‍රීතුමා
මම පොඩ්ඩක් දෙන්න මම ඉවර කරනවා. එතකොට මේකෙදි ඒ සුවසැරිය ගිලන් රතේ ගේන වෙලාවේ ගියේම කිව්වේ මොකද ගල් ගහන්නේ කිව්වා ඔකට. ඔකේ මැලේරියා එනවායි කිව්වා. ඔකේ රෝ කට්ටි එනවායි කිව්වා. ඕකේ එනවට වඩා හොඳයි කිව්වා. ත්‍රිවිලරක ඇවිල්ලා මැරෙන එක. අද මම දැක්කා සෞඛ්‍ය අමාත්‍යතුමියම ඇවිල්ලා රටටම ප්‍රකාශ කරා ඉතාමත් ස්තුතිවන්ත වුණා සුවසැරිය ආරම්භ කිරීම ගැන. ඒ වගේම
ඔව් ගරු මන්ත්‍රීතුමා
ඔව් යම් එක නම් මතක් කරපු නිසා කියන්නේ මම බිජුම් එකේ කලින් හිටපු සමාජයේක් නිසා. ඔබතුමා ගේන්න හැදුවේ තනිකරම ඉන්දියන් අය ඒ සුවසැරියට ගෙනල්ලා වැඩසටහන කරන්න දා හිටියේ. නැත්නම් මොකද? එහෙම තමයි කරන්න ගියේ. එහෙම තමයි කරන්න ගියේ. අපි කෑ ගහලා තමයි ලංකාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ. නැත්නම් කොහෙද? නැත්නම් ඉන්දියන් කාර්ය මේ රෝ එක ඇවිල්ලා මේ කරන්න එන වැඩේ.
ඔබතුමා තමයි කරේ ජීඑම් එකේ
ගියා.
සෞඛ්‍ය පද්ධතියේ
කිව්වට පස්සේ තව
කුත්තල මේ දෙන ප්‍රශ්නය. අද ජීඑම් එක තමයි ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්කොම නිලධාරී. අපිට කතා කරලා ඉතාල කලකිරීමෙන් ඉන්නේ ඕක
ඉන්න තමයි. ඔබතුමා කතා අවසන් කරන්න.
අද කෝයගොල්ලෝ කටකෝ අද තියෙන தত্ত্বය අනුව
ගරු මන්ත්‍රීතුමා කතා අවසන් කරන්න.
අමුලික කුරුකිය කිය පච ගහලා වෛද්‍යවරු විදියට නෑ ඇසුරුනේ.
ගරු මන්ත්‍රීතුමා කතා අවසන් කරන්න.
ඒ වගේම අපි ගෙනාවා 350ක් අපි ගෙනාවා. Ford saha Benz ambulance. ඒවා ගෙනාවේ අර highways එකට ventilators දාපු එකට වඩා ගාන අඩුවට.
ස්තුතිය ඔබතුමාට.
ඊටත් වඩා අඩුවට. මම ඉවර කරනවා නේද? ඒ විදියට මට කියන්න ඕනේ අපි මම එනකොට ICU ඇඳන් තියුනේ. එදා 598යි අපි 179ක් අලුතෙන් ICU ආරම්භ කරා. වෙන්ටිලේටර්ස් තිබුණේ 400යි. මම යනකොට තියෙනවා වෙන්ටිලේටර්ස් 850ක්. ඒ විදිහට අනිත් රාජ්‍ය ඔස්සල් තිබුණේ 27යි. මුළු ඉතිහාසෙම 1970 ඉඳලා බිබිල මහත්තයා කාලේ ඉඳලා. නමුත් 71ක් වෙනකන් තියුණා. සමහර ඒවා තියෙනවා දැන් විවෘත කරන්න. ඒවා ඉක්මනට විවෘත කරන්න. අනිතක ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරා අපි පළවෙනි වරට ලංකාවේ.
ඒක
තමයි තුන්වෙනි ප්‍රතිපත්තිය
කිවිලේ සභාගත කරන්න.
ඒවා ඔව් කළා මේ ඔක්කොම අපි කරා. අද මම ඔබතුමියට කියනවා මම මේක කතාව ඉවර කරන්න. අද ඖෂධ හිඟයක් තිබෙනවා. අද අක්ෂිකාච හිඟයි. අද ස්ටෙන්ට් එක හිඟයි. මිනිසුන්ට සල්ලි වලට ගේන්නේ කියනවා. පිළික ඖෂධ සල්ලි වලට ගේන්නේ කියනවා. එක්කෙනෙකුට 125,000ක් යනවා එන්නතට. ඒ දුප්පත් මිනිස්සු කොහෙන්ද ගේන්නේ?
කතාව නවත්වන්න.
එතන තැලසීමියා වලට වෙහෙත් නැහැ. මේවා මෙන්න මේවා ඉතාමත්ම ඉක්මනින් බොරු කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු ඇවිල්ලා අපිට කියනවා අපි අපෙන් පවා මුදල් ඉල්ලනවාද? පළවෙනි.
කිසිම අපිස බොහොම හොඳයි. එන ওই විදිහටම යන්න. ඒකත් තවත් කට්ටිය බණේ. ඔව්.
ස්තුතිය ඔබතුමාට.
තව ඔමම යන්න. ඒක හොඳයි.
දල සලහ
අපේ විපක්ෂයේ
මාත්‍යතුමා.
මම
Order please, Garu, Niyojaka Karaka Sabha Sabhapathituma Moolasthanayata ena.
Honorable member, please continue. Please continue.
Niyojaka Karaka Sabha Sabhapathitumani මට ලැබිලා තියෙන කෙටි වේලාව ඒ වේලාවත් වටිනවා විනාඩි 7 ප්‍රධාන කරුණු පහක් වෙනුවෙන් විනාඩි 1.5 බැගින් පාවිච්චි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ එම් පළවෙනි කාරණේ නියෝජක කාර්ක සභා සභාපතිතුමනි අපි සභාව විදියට රටේ උත්තරීතර ආයතනය විදියට මේ කොවිඩ් 19ට එරෙහි ක්‍රියාන්විතය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දරුව අපේ ඇමතුමිය ප්‍රමුඛ මේ ජාතික යාන්ත්‍රණයේ දෙන සිළු දෙනාටම කෘතවේදීභාවය ප්‍රකාශ කිරීම සඳහා ඒ සාර්ථකත්වයේ වෙනුවෙන් අපි මගේ පළවෙනි කාරණාව විදිහට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ විවිධ තර්ක සංඛ්‍යාලේඛන නොඑක් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි එක දර්ශකයක් පමණක් පාවිච්චි කරලා බලන්න නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි දැන් ලෝකේ බලවත්ම රාජ්‍ය ඇමරිකානු එක්සත් ජනපදයේ හොඳම සෞඛ්‍ය හොඳම අධ්‍යාපනය හොඳම යටිතල පාසුකම් තියෙන ලෝක බලවත්ම රාජ්‍යයේ අද වෙනකොට ලක්ෂ 84ක් ආසාදිතයන් ලක්ෂ 84ක් ආසාදිතයන් මියගිය සංඛ්‍යාව 223,000යි ලෝක බලවත්ම රාජ්‍යයේ ඒ ලෝකේ අපිට අසල්වැසිම රාජ්‍යයේ කිලෝමීටර් 24ක් දුරින් තියෙන ඉන්දියාව ගත්තම ලක්ෂ 77ක් ආසාදිතයන් එක් ලක්ෂ 17,000ක් මිය ගිහිලා තියෙනවා මේ දර්ශක දෙක ප්‍රමාණවත් නැද්ද අපේ රටේ මේ ක්‍රියාන්විතය මැනලා බලන්න ඒක තමයි හොඳම දර්ශකය ඒ අනුව අපි කිසිදු කුහකකමක් නැතුව මේ සුරක්ෂිතභාවය අද දෙවනි රැල්ලක් ඇවිල්ලා යම් යම් තැන්වල මතුවෙන කාරණා තියෙන බව පේනවා නමුත් අපිට මේ සුරක්ෂිතභාවය රටක් විදියට ලබා දීම සඳහා මේ නායකත්වය දීපු අතිගරු ජනාධිපතිතුමාටත් අපේ ගරු ඇමතුමිය විශාල දුෂ්කර අභ්‍යාසයක යෙදෙන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ එතුමිය ප්‍රමුඛ මේ ක්‍රියාන්විත සිළුම දෙනාට මේ සභාව පැකිලීමකින් තොරව චකිතකින් තොරව ස්තුතිවන්ත වෙන්නට ඕන එකමගේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව ගරු ඇමතුමියනි දැන් උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා දෙවතාවක් කල් ගිහිල්ලා මේ මොහොතේ මේ කොවිඩ් 19ට එරෙහි ක්‍රියාන්විතය වෙනුමින් එකට සම්බන්ධ වෙන සියලුම පාර්ශවයන් ඇගීමට ලක් වෙනවා. අපි මේ මොහොතේ කරුණු දෙකක්. එකක් පළවෙනි කාරණාව තමයි මේ ගුරුවරුන් සහ විභාග දෙපාර්තමේන්තුව කරන ලබන කැපවීම අපි ජාතික මට්ටමින් අගයන්ට ඕනේ. ජාතික මට්ටමේ අගයන්ට ඕනේ. මට මතකයි පහුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී එතකොට මම අධ්‍යාපන අමාත්‍යංශ සිටියේ දින 15ක්. දින 15ක් අකණ්ඩව අඳුරු නීතිය මැද්දේ කෑම උයාගෙන කාල තමයි සාමාන්‍ය පෙළ දරුවන්ගේ උත්තරපත්‍ර පරීක්ෂාව අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරේ. අද අපේ ගුරුවරු විදුහල්පතිවරු විභාග ශාලාවල විශාල කැපකිරීමක් කරනවා. අතිශයින්ම ප්‍රශංසනීයයි. දැන් මිනුවන්ගොඩ කලාපේ එහෙම නැත්නම් දියුලපිටියේ කලාපේ වැනි ඊටාම අනතුරුදායක තැන්වල පවා කිසිදු චකිතයකින් පැකිලීමකින් තොරව මේ ගුරුවරුන් රට පුරාම කරන ලබන කැපකිරීම අපි මේ සභාව විතර අගයන්ට ඕන. ඒ වගේම ගරු ඇමතුමියනි දැන් විභාගයේ නොවැම්බර් මාසේ 6 වෙනිදා දක්වා තියෙනවා මේ සෙනසුරාදා තියෙනවා ජෙනරල් ටෙස්ට් එක. සඳ තියෙනවා ජෙනරල් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රේ. මුළු 345,000ක් දූල පුතාලා සිළු දෙනාම මේ සෙනසුරාදා සඳුදත් විභාග මධ්‍යස්ථානට එනවා. මේ උසස් පෙළ විභාගයේ පළවෙනි වතාවටයි මුළු ශිෂ්‍ය ප්‍රජාවම සිළු දූපුතුන් විභාග ශාලාවලට එන්නේ මේ ප්‍රශ්න පත්‍ර දෙක වෙනුවෙන්. මම දැක්කද විභාග කොමසාරිස්තුමා කියලා තිබ්බා අර ජෙනරල් ටෙස්ට් එකේ ලකුණු 30කට වඩා අරගෙන තියෙනවා නම් මීට පෙර විභාගයක එන්න ඕනේ නැහැ කියලා. එයින් යම් අසසිලක් වෙයි. එසේ ගරු ඇමතුමියගේ අවධානයට මම මේක යොමු කරනවා
සෙනසුරාදා දිනය සහ සඳා දිනය. සඳා දිනය මොකද මේ විවාදය ඇතුළු වුණා සමහරලාට අනියත බියක් සමාජගත කරනවා. දැනුවත්ව නොදැනුවත්ව. ඒක වැරදි. විශේෂයෙන් උසස් පෙළ අපේ රටේ දූදරුවෝ 345,000ක් ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ මේ විවාහකට එන්නේ. අපේ ජීවිත කාලේ කවදාවත් උසස් පෙළ කරන දූල පුතාලා මෙවැනි මානසික ආතතියකට යත් වෙලා විවාහකට ඇවිල්ලා නැහැ. ඒ උන් අසරණ කරන්න හොඳ නැහැ. උන්ගේ ආතතිය වැඩි කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ විවාදය ඉතාම ගෝත්‍රික මට්ටමකට ගෙනියන්නේ නැතුව දේශපාලන අරමුණකට ගෙනියන්නේ නැතුව ඒ දරුවන්ගේ මානසික තත්ත්වය තවත් ව්‍යාකූල කරන්නේ නැතුව මේ විවාදය පවත්වාගෙන යන්නට ඕනේ කියලා කියන එක අපි කාගෙත් පපොල තියෙන කාරණාවක්. ඒ නිසා මම ඒක විශේෂයෙන්ම යොමු කරන්නේ දරුවන්ට ජයග්‍රහණේ සුබ ප්‍රාර්ථනා කරමින් මම ඇමතිතුමගේ අවධානයට යොමු කරනවා ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් මේ සෙනසුරාදා සහ සඳා දිනේදී ක්‍රියාත්මක කරන්නට කියලා. තුන්වෙනි කාරණේ ගරු ඇමතිතුමනි මේ මාධ්‍යවල මේ එන්න පිළිබඳ විවිධ කතා බහ යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි. දැන් ඒක දවස් 3කට ඉස්සෙල්ලා තිබ්බා කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට. චීනත එන්නත 60,000කට 7,000 බලයි. කියලා ප්‍රධාන ප්‍රවෘත්ති මේ වෙනවා. මේ සමහර සත්‍ය වෙන්න පුළුවන්. හැබැයි මීට සමාන්තරව තව බරපතල ප්‍රවෘත්ති එනවා. දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආයතනයක් එක්ක නිෂ්පාදනය කරපු එන්නත සම්බන්ධයෙන්
Honorable Member you have one more minute.
Right. බ්‍රසීල වෛද්‍යවරයෙක් ඒ එන්නත අත්දැක බලමු මිය ගිහිල්ලා කියලා වාර්තාව තියෙනවා. ඊළඟ දකුණු කොරියාවේ 13 දෙනෙක් මිය ගිහිල්ලා කියලා තියෙනවා. ඊළඟ බ්‍රසීලයේ මේ අත්දැක බලමු වෛද්‍යවරයෙක් මිය ගිහිල්ලා කියලා තියෙන නිසා ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන්. එසම ඔබතුමියගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ නිශ්චිත භාවයක් ඇති කරන්න මේ විවිධ ප්‍රවෘත්ති ගලාගෙන යන වෙලාවේ. හතරවෙනි කාරණේ විදියට අපි මම විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනතා නියෝජිතෙක් විදියට ගරු ඇමතිතුමියත් එක්ක මම මේ පුද්ගලිකව සාකච්ඡා කරා. මාතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ක්වොරන්ටයින් සෙන්ටර්ස් 3ක් දැනට තියෙනවා. නිල්ලලා විද්‍යාපීඨය ඇතුළුව 4ක් තියෙනවා. ඊට අමතරව දැනට අද දවසේ තුලත් රෝගීන් දෙන්නෙක් වාර්තා වෙලා තියෙනවා. රෝගීන් 4 දෙනෙක් දැනට වාර්තා වෙලා තියෙනවා. 800කට වැඩිය නිරෝධායනයේ ඉන්නවා නිවෙස් තුල මධ්‍යස්ථාන වලින් බැහැර වෙලා ගිහිල්ලා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කය ඇතුලේ අද වෙනකොට අපේ රෝහල් පද්ධතියේ තියෙන ගැටලුව තමයි මූලික වශයෙන් ඓසොලේෂන් වෝඩ්ස් නැතිකම අපේ රෝහල් පද්ධතිය ඇතුලේ. කම්බරපිටියේ ප්‍රධාන බේස් හොස්පිටල් එකේ දෙනියාය බේස් හොස්පිටල් එකේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන්න අවශ්‍යලා තියෙනවා. ඒ නිසා ඒකට කඩිනමින් මැදිහත් වෙන්නයි කියලා මම ඔබතුමගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මම දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම බරපතල අමාරුකම් මැද්ද මේ වෙලාවේ දියත් වෙන්නේ. ඒ බරපතලකම් තත්ත්වය තේරුම් අරගෙන මේ වෙනේ මැදිහත් වෙන්නයි කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. ඊට අමතරව ගරු කාර්යසභා නියෝජ සභාපතිතුමනි අවසාන ඉල්ලීම අපි මීට පෙරනුත් ඉල්ලීමක් කරා මේ බලාගාරවල. දැන් නොරොච්චෝලේ බලාගාරය ගත්තොත් කැලණි 37 යුගදන විවරණි බලාගාර ගත්තොත් ගම්පා දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සේවය කරන ආයතන. එස අපි PCR ටෙස්ට් එක කරන්නට කියලා ඉල්ලීමක් කරා. මොකද බලාගාරවල සේවකයන්ට විකල්ප නැහැ. මොකද අපි විදුලි බල මණ්ඩලය අපේ සේවකයෝ විශාල ප්‍රශංසනීය කටයුත්තක් කරා මේ මාර්තු මාසේ ඉඳලා. බිඳවැටීමක් සිද්ධ වුණා නම් කොවිඩ් තත්ත්වයක් බැලුවේ නැහැ. ඇඳුම් ආරක්ෂිතද නැද්ද කියලා බැලුවේ නැහැ ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. උන් කරන්න පුළුවන් උපරිම දේ කරා. මේ මොහොතේ තේ දේ කරනවා. පැකිලෙන්නේ නැහැ. හැබැයි ඒ නිසා අපි රජයක් විදියට මම විශේෂ අමාත්‍යවරයා විදියට මේ ඉල්ලීම කරන්නේ කඩිනමින් මේ බලාගාරවල සේවය කරන ඔවුන්ගේ සේවා තත්ත්වයන් වල තියෙන අවශ්‍යතාවය අත්‍යවශ්‍යභාවය විකල්ප නොමැති බව තේරුම් අරගෙන කඩිනමින් මේ PCR පරීක්ෂණ කරන්නට ඔබතුමියකට නායකත්වය දෙන්නේ කියලා ඉල්ලා සිටමින් මම ස්තුතිවන්ත වෙනවා මේ කෙටි වෙලාවක අපිට මේ වෙන් කරන්නට කටයුතු කිරීම පිළිබඳ බොහොම ස්තුතියි.
Thank you Honorable Dilip Vedarachi you have 5 minutes.
ගරු මුරාසන ගරු මන්ත්‍රීතුමනි කොරෝනා වසංගතයේ දෙවනි වසංගතය රැල්ල ආරම්භ කිරීම ගැන විශේෂයෙන්ම මේ වසංගතය මේ රටට දෙවනි රැල්ල ගෙනාවේ බයෙන් මම බය නැතුව කියන මේ රජයෙන් ගෙනාවයි කියලා ඒ වගේම විශේෂයෙන්ම මේ පෑලියගොඩ මස්සවලද සංකීර්ණයේ තමයි මේ කොරෝනා වසංගතය මුළු රටටම යන්නේ. ගරු මන්ත්‍රීතුමනි අද පෑලියගොඩ මස්සවල සංකීර්ණය කියන්නේ මේ රටේ දීවර වරායවල් විශේෂයක් තියෙනවා. ඒ විශේෂයෙන් දිනකට ලොරි 500ක් පමණ මේ මස්සවල සංකීර්ණයට එනවා. එතකොට මේ මාළු ව්‍යාපාරිකයෝ මස්සවල සංකීර්ණයට ආවම මේ කොරෝනා වසංගතය ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරිකයෝ ටික අනිවාර්යයෙන්ම වරායවල් ටිකට යනවා. එතනේ වරායවල් වලට දියවර වරායවලට මේ කොරෝනා වසංගතය අද බෝ වෙනවා. ඒ වගේම තමයි මේ රටේ තියෙන සෑම නගරයකින්ම මාළු ව්‍යාපාරිකයෝ ඒ නගරයේ වෙළඳ මධ්‍යස්ථාන මාළු රැගෙන යන්න එනවා මේ දියවර වරායවල් විශේෂකර සහ අනුබද්ධ වරායවල්වලට. ඒන වගේම එනකොට ඒ නගරවලටත් මේ කොරෝනා වසංගතය යනවා. ඒ වගේම තමයි ගාමීය ප්‍රදේශවල ව්‍යාපාරිකයෝ සුළු පොඩි පොඩි වාහනවලින් ව්‍යාපාරය කරන කට්ටිය, මෝටර් සයිකලෙන් ව්‍යාපාර කරන කට්ටිය, මේ සියලුම ව්‍යාපාරිකයෝ ගාමීය මට්ටමින් මේ වරායවල් විශේෂකර ලංකාවේ තියෙන වරායවල් විශේෂකරන මාළු ගෙනියන. ඒතොර මේ සෑම වරායකම 3-4000ක් උදේ වරුවකට මේ ව්‍යාපාරය සිදු වෙනවා. එතකොට මස්සවල සංකීර්ණය මේ ඇති වෙච්ච කොරෝනා වසංගතය මේ වරායවල් විශේෂකරම දැන්ට ගිහිලා තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මේක වෙන ප්‍රදේශවල වෙන ගම් මට්ටමින් ගරු ඇමතුමේ ඇතුණාට ප්‍රශ්නයක් නෙවෙයි. මේ දීවර වරායවල් වලට මේ කෑම ලොකු ප්‍රශ්නයක්. පෑලියගොඩ මස්සවල සංකීර්ණයෙන් ඒ වරායවල් විශේෂකර සහ අනුබද්ධ වරායවල් වලට මේ ගියාම ගිහිලා දැන්ට තියෙනවා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕන හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්, කලමැටිය, තංගල්, කිරින්ද, ඒ වගේම හම්බන්තොට. කුඩාවැල්ල වරායේ දවසකට ජනතාව 4000ක් විතර එනවා ව්‍යාපාර කරන කට්ටිය, ගාමීය ව්‍යාපාරිකයෝ, ඒ වගේම මල්ලගෙවල් වලට, මගුල් ගෙවල් වලට, ඒ වගේම අඩු මුදලට මාවුල් ලබා ගන්න ව්‍යාපාරිකයෝ නෙවි පරිභෝජනය කරන කට්ටිය. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ගුඩාවැල්ලෙන් එදා දවසේ මාළු වැන් 7ක් ඇවිල්ලා තියෙනවා මේ පෑලියෝ පස්සක්කට. ගාල්ල වරායෙන් 17ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ හැම තොටුපළකින්ම වරායකින්ම මේ මස්ස ප්‍රදර්ශනයට ඇවිල්ලා තියෙනවා. අද මේක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් මේ වරායවල් 21 දින දෙකකට තහනම් කරන්න. තහනම් කරලා PCR පරීක්ෂණය කරවන්න. කරලා ඉවරලා අපේ MOH ඒ දිස්ත්‍රික්කයේ PHI වතුමල්ල පොලිසිය, නාවික හමුදාව, පෙර ආරක්ෂක කණ්ඩායම, ඒ වගේම වරායම කළමනාකරු ඇතුළු කමිටුවක් හදිගස්සලා ඒ කමිටුව හරහා මේ ව්‍යාපාරික මහ ව්‍යාපාරික සහ සුළු ව්‍යාපාරික පමණක් ඒ වරායල් ඇතුළට අරගන්න. ඒ ව්‍යාපාරය කරන්න කටයුතු කරන්න. අර දවසකට 2000-2500ක් වෙනවා සුළු ගෙවල් වලට පරිභෝජනයට ගන්න මාළු ගන්න එන ජනතාව, සුළු ව්‍යාපාරික ජනතාව, ඒගොල්ලන්ට ඒ වරායෙන් පිටත ඉඩමක් ලෑස්ති කරලා සුළු ව්‍යාපාරිකයන්ට ඒ ගෙවල් වලට ගෙනියන කට්ටියට, පොඩි ව්‍යාපාරය කරන කට්ටියට ලෑස්ති කරන්න. ඒක තමයි හරිකමේ. ඒකෙන් තමයි මම නතර ගන්න පුළුවන්. මට වෙලාවක් නැහැ මම කතා ගන්න. මගේ දැනුම
Honorable Member you have one more minute.
මගේ විනාඩි 8ක් ඇති. මගේ දැනුම හැටියට මම මේ දීවර ශ්‍රේෂ්ඨය දන්න හැටියට මේ දීවර ශ්‍රේෂ්ඨය හරහා තමයි මේ ලංකාවට මේ කොරෝනා වසංගතය යන්නේ. මේක හොඳට කල්පනා කරලා බලන්න. මේ වරාය 21 ගමට යනවා, නගරට යනවා, මධ්‍යම වසල්ට යනවා, පොඩි ව්‍යාපාරික වසල්ට යනවා, උඩා ගම්මානවලට යනවා. තහනම් කරන්නේ නෙවෙයි. වරායවල් දින දෙකකට නතර කරන්න, ලොක්ඩවුන් කරන්න. ලොක්ඩවුන් කරලා PCR පරීක්ෂණය කරන්නේ ව්‍යාපාරිකයන් සහ සුළු ව්‍යාපාරික සහ මහා ව්‍යාපාරිකයන්. ඒ වරායල තුලට සුළු පරිභෝජනය කරන කට්ටියට, සුළු ව්‍යාපාරිකයන්ට ඇතුළට එන තහනම් කරන්න. මේක තදින් ක්‍රියාත්මක කරන්න අපේ දීවර කියන දේ අහන්න.
Honorable Member, your time is up. Please wind up.
ලංකාවට මේ දේ හරියට ක්‍රියාත්මක නොකරොත් අනිවාර්යයෙන් මේක මේ වසංගතයෙන් නතර කරන්න බැරි වෙනවා. මේක මට තේරෙන හැටි මම කියන්නේ ඇත්ත කතාව. ලංකාවට මේ දේ ක්‍රියාත්මක නිසා අපි අපේ කරන්න පුළුවන් උදව්ව කරනවා. තංගල්ල වරාය, කුඩාවැල්ල වරාය, ඇතුළු වරායවල් වල මේ රෝගී දැන් පැතිරලා තියෙනවා. ගම්වලට යනවා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපිට අපිට කරන්න පුළුවන් අපි සෑම සහයෝගයක්ම අපිට ලබා දෙනවා. රජයට ලබා දෙනවා. ඉතින් මේ වසංගතය නැති කරන්න
Honorable Member, your time is up. Please wind up. Thank you. Honorable Lasanta Alagiyawanna, you have 5 minutes.
නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අපේ ලංසැමතුමා බදුල්ල ගියා විනාඩි 4ක් තියෙන විනාඩි 9ක් තියෙන. මුලින්ම මම හිතන්නේ අපි රටක් විදිහට මේ වසංගතයට මුහුණ දීමට ලැබීම පිළිබඳව අපි අපේ කනගාටුව අපි පළ කරන අතර ඒ අභියෝගය අපි සාර්ථකව ජයගන්න තිබෙනවා කියන එක අපි නිහතමානීව පක්ෂභේද සේරකින් තොරව අපි පිළිගත යුතුව තිබෙනවා. ලෝකයේ ජනගණත්වය අතින් අපි ඉන්නේ 38 වෙනි තැන. අපේම ජනගහනය ඕස්ට්‍රේලියාව ගත්තොත් අපේම ජනගහනය සමාන රටක්. එහි තිබෙන බිම් ප්‍රමාණයත් එක්ක බලපුවාම මං හිතන්නේ විශාල වශයෙන් අපි ඉන්නේ ජනගණත්වයේ පැත්තෙන් ඉතාමත් අවදානම් අසීරු තැනක. එවැනි පරිසරයක් තුළ වුවත් අපි අද මේ ලබාගෙන තිබෙන ජයග්‍රහණය පිළිබඳව අපි සතුටු විය යුතුයි. මේ වෙලාවේ මේ මියගිය රෝගීන් ප්‍රමාණය PCR පරීක්ෂණ කරපු ප්‍රමාණය රෝගී වැළඳුණු ප්‍රමාණය මේකේ වැඩිවීම පිළිබඳව සංඛ්‍යාලේඛන දිහා නෙමෙයි අපි බලන්න ඕනේ. මේ ආකාරයෙන් කළමනාකරණයක් කරලා තිබුණ නැත්නම් මේ වනමිට ලක්ෂයක් විතර මැරිලා ඉවරයි අපේ රටේ. ලක්ෂ 10කට විතර මේක වැළඳිලා ඉවරයි. එතකොට මේ ලක්ෂ 10 සහ ලක්ෂෙත් එක්ක තමයි දැන් තිබෙන සංඛ්‍යාලේඛන අපි සංසන්දනය කළ යුතු වන්නේ. ඒකයි අපි රටක් විදිහට ලබාගෙන තිබෙන ප්‍රගතිය කියන එක පිළිබඳව අපි නිහතමානීව එකේ ඒ ගෞරවය අතිගරු ජනාධිපතිතුමාටත් අපේ අමාත්‍ය තුමියටත් අපේ හමුදාපතිතුමා ඇතුළු ඒ ආරක්ෂක අංශවලට වෛද්‍යවරුන්ට ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මේ සියලුම දෙනාට අපි නිහතමානීව අපි ලබා දිය යුතුව තිබෙනවා. දැන් රටක් විදිහට ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කය තමයි මේකට දැවැන්තව මුහුණ දීලා තිබෙන දිස්ත්‍රික්කය. මේ වන විට අද වෙනකොට නිරෝධායනය කරලා ඉන්න පවුල් 3200ක්. මේ රෝගියේ වැළඳිලා තිබෙනවා පවුල් 1709කට. PCR පරීක්ෂණ කරලා තිබෙනවා 27053කට. දැන් යනුව රටේම සංඛ්‍යා දිහා බලපුවාම මං හිතන්නේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කයක් වගේම මේ රෝගයේ පැත්තිනුත් අපි ඉන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක. ඉතින් ඒ අනුව අපට විශ්වාසයක් තිබෙනවා අපට රටක් විදිහට මේ අභියෝගය ජයගත්තා වගේම ගම්පහ දිස්ත්‍රික්කය තුලත් මේ ඇතුළත තිබෙන තත්ත්වය निराකරණය කර ගැනීම සඳහා අපට පුළුවන්කමක් තිබෙනවා කියන එක අපට විශාල විශ්වාසයක් තිබෙනවා. ඉතින් නිසා ඒ වෙනුවෙන් මහජන නියෝජිතින් විදිහට අපි ඒ වෙනුවෙන් ලබා දිය යුතු සහයෝගයේ දායකත්වය අපි ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාව වෙනුවෙන් මේ වනමිට රජයේ විදිහට දිවුලපිටියේ මීරිගම මිනුවන්කොඩ අත්තනගල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම සේවක වසම් 40249ක පවුල් 80000කට මිලියන 400ක මුදලක් ලබා දුන්නා. ඒ වගේම තවත් මෑතකදී පණ උපදින නීති බල ප්‍රදේශ මේ දිහා බලපුවාම පවුල් ලක්ෂ 464254කට මිලියන 2300ක මුදලක් ලබා දී යුතුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරනවා. දිස්ත්‍රික්කයේ අඳිර නීතියට ලක්වුණු ප්‍රදේශයක් විදිහට මේ ප්‍රදේශයේ ජනතාවටත් මේ සහන ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරයි කියන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා මේ දක්වා ලබා දීපු සහනාධාර පිළිබඳවත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යතුමාටත් මේ කාර්යසාධක බලකායේ සභාපතිතුමා විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයාටත් අපේ ස්තුතිය පළ කරන්න ඕනේ මේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් අපි දන්නවා පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම දරුවන් ලක්ෂ 11කට පෝෂණ වැඩසටහනක් අපේ රටේ ප්‍රාථමික පාසල්වල ක්‍රියාත්මක කළා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මුදල් යටතේ අපි මේ වන විට පාසල් බහලා නිසා පාසල් දරුවන් 40000කට මුළු දිස්ත්‍රික්කයේම ඒ පෝෂණ මල ලබා දීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සම්ප්‍රකාර දෙපාර්තමේන්තුව මාක්වෙඩ් ආයතනය මේක බෙදා හැරීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ඒ අනුව මේ වන විටත් දිස්ත්‍රික්කයේ පාසල්වලට මේ පාර්සල් පාසල් වලටම ගොස් බෙදා දීලා ඒ දරුවන්ට මේවා ලබා දීමේ වැඩසටහනකුත් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වසංගතයට අපි මුහුණ දීලා හිටියත් අපි එදිනෙදා රට තුල සිදුවෙන කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒක තමයි අද මුළු ලෝකයේම මුහුණ දීලා තිබෙන අභියෝගය. අපිත් මුහුණ දීලා තිබෙන අභියෝගය. ඒ අනුව අපි සතුටු වෙන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම විභාග මධ්‍යස්ථාන 409ක පහවසර ශිෂ්‍යත්ව විභාගය ඉතාම සාර්ථකව පැවැත්වුවා. අධ්‍යාපන අමාත්‍යතුමාටත් අධ්‍යාපන ලේකම්තුමා විභාග කොමසාරිස්තුමා ඇතුළු ඒ සියලුම දෙනාට අපේ ස්තුතිය අපි පළ කරන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ මේ වන විට පැවැත්වෙමින් පවතිනවා. ඒ අනුව ගම්පහ සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපවල විභාග මධ්‍යස්ථාන 107ක උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. තවත් විභාග මධ්‍යස්ථාන 97ක අනිකුත් ප්‍රදේශවල මේ විභාගය පැවැත්වෙනවා. ඉතින් මේ විභාග කාර්ය මණ්ඩලවලට විශේෂයෙන්ම ඇඳිර නීතිය පවතින ප්‍රදේශවලට මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සමගත් විභාග කොමසාරිස්තුමා සමගත් සාකච්ඡා කළා. ඒ අනුව මේ වන විට මේ විභාගවලට සහභාගි වෙන ශාලාධිපතිවරුන්ට සහ ඒ අනිකුත් ආචාර මණ්ඩලවල ගුරු මහත්මා මහත්මීන්ට ප්‍රවාහන දීමනාවක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පළ කරන අතරම විශේෂයෙන්ම විභාග රාජකාරී කටයුතු වල නියැලී සිටින අය මේ මුදලක් අපේක්ෂාවන්ට වඩා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු අවදානම් වලට මුහුණ දීලා තමා විශේෂයෙන්ම ඒ විභාග පැවැත්වීමට ඒ සහයෝගයේ දායකත්වය ලබා දීමට කටයුතු කරන්නේ. ඒ නිසා අපේ ගෞරවයත් ඒ විභාග ශාලාධිපති වරුන් ඇතුළු ඒ කාර්ය මණ්ඩල වලට අපේ ගෞරවය අපි මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. කුමන ආකාරයක වුණෝ ඒ බාධක අභියෝග බැද මේ ඉදිරි දින කීපය තුළදීත් මේ විභාගය අවසන් කර ගැනීමට ඒ අයගේ සහයෝගයේ දායකත්වය අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. මම අදත් අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. තවදුරටත් මේ අයට යම් කිසි ආකාරයක විශේෂම ඒ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වෙනුවෙන් ඒ අයට මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. විවිධ ආකාරයෙන් අතිරේක මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තවදුරටත් පුළුවන්කමක් තිබෙනවා නම් මේ අයට ඒ දීමනාවක් ලබා දීමට කටයුතු කළම විශේෂයෙන්ම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂම ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස ආයතන ඒ වගේම සමූපකාර 257ක් ඒ වගේම කෝප් සිටි 47ක් තිබෙනවා. ඉතින් මේවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ කටයුතු අද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇඳිර නීතිය පැවති ප්‍රදේශවල ඇඳිර නීතිය තිබ්බත් දින කීපයක් විශේෂයෙන්ම ලබා දුන්නා ඒවා විවෘතව තබන්න ඒවා විවෘතව තබලා අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීමේ කටයුත්ත ක්‍රියාත්මක කළා. ඉතින් ඒ නිසා අපි මේ වන විටත් ඒ අවශ්‍ය තොග ඒ අවශ්‍ය දේ ඒ සමුපකාර සහ සත්සෝල්ට ලබා දීලා අපි ඉදිරියේදී පුළුවන් වූ හැකි වුණු පළවෙනි අවස්ථාවේදී ඒවා විවෘතව තබලා ඒවා තුලින් ජනතාවට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය ඒ පහසුකම් සරසනවා වගේම අපි උත්සාහයක් දරනවා විශේෂයෙන්ම මේ සමුපකාරවලින් සහ සතසවලින් ජංගම සේවාවන් තුලින් මේ ප්‍රදේශවලට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සමුපකාර සහ සතසවල ඒ කළමනාකරුවන් සහ සියලුම නිලධාරීන්ට ඒ අයගේ කැපවීමකින් යුතුව ඒ ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ඒ කරන කැපවීමත් මේ අවස්ථාවේදී අපේ ගෞරවය පිරිනමිය යුතුව තිබෙනවා. ඒ නිසා මම ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ශේෂ්ත්‍රේ සියලුම
නිලධාරීන්
ඇතුළු ග්‍රාම සේවක නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන් ඇතුළු සමෘද්ධි නිලධාරීන් ඇතුළු මේ සියලුම දෙනාටත් අපේ ගෞරවය පිරිනමන්න ඕනේ. මේ වන විටත් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ අයටත් මේ රෝගය වැළඳිලා තිබෙනවා. තවත් කාර්යාල කීපයකම මේ රෝගය වැළඳිලා තිබෙනවා. නමුත් ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දීලා ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව සියලුම නිලධාරීන්ට අපේ ගෞරවය පිරිනමමින් අපි සියලුම දෙනාට ඒකරාශී වෙලා මේ වසංගත තත්ත්වය දුරකර ගැනීමට අපට සියලුම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මානිහඬ වෙනවා. ස්තුතියි.
Thank you. Honorable චාමර සම්පත් දසනායක.
ගරු කාරක සභා සභාපතිතුමනි, කොරෝනා ව්‍යසනය වෙනුවෙන් රට මුහුණ දීලා තියෙන ඉතාමත්ම ව්‍යසනය වෙලාගෙන ඉන්න වෙලාවක අද පාර්ලිමේන්තුවේ මේ විවාදය පැවැත්වෙන්නේ. මේ වෙලාවේ කියන්න ඕන අපිට වෙලාව දීලා තියෙන්නේ බොහොම පොඩි වෙලාවක්. වෙලාවට මේ කොරෝනා ව්‍යසනය ගැන සම්පූර්ණයෙන් කතා කරන්න වෙලාව මදි. නමුත් මේ ව්‍යසනය ආපු වෙලාවේ ඉඳලා අද විපක්ෂෙන් කරපු කතාත් එක්ක හරියට විපක්ෂෙන් කිව්වේ අපි මේකට මොනවත් නොකර හිටියා වගේ කරලා නැහැ වගේ. මේ ව්‍යසනය මාර්තු මාසේ ආවට පස්සේ අපේ සෞඛ්‍ය ඇමතුමිය, රටේ වෛද්‍යවරු, හමුදාපොත්තුමා, අපේ ආණ්ඩුව ජනාධිපතිතුමා, ඒ වගේම සියලු දෙනා එකතු වෙලා මේ ව්‍යසනය නැති කරා මේ ලෝකේ ලංකාවේ. ලංකාව කියන්නේ පොඩි රටක්. ලංකාවට වැඩිය ලෝකේ දියුණු රටවල් අද මේකට මුහුණ දීලා තියෙනවා. දැන් මේ විපක්ෂ නායකතුමාගේ කතාවේදී කිව්වා මුලින්ම අද රටට දක්ෂ හමුදාපතිවරේ බිහි වෙලා තියෙනවා. හමුදා වැඩ කරන හමුදාපති කෙනෙක් බිහි වෙලා තියෙනවා, අපිට පත් කරගෙන තියෙනවා කියන එක අපි සතුටු වෙනවා. නැත්තම් අර නුවර පෙරහැරේ නටපු පොලිස්පති වගේ පොලිස්පති කෙනෙක් මේ වෙලාවේ හිටියනම් හමුදාපති වෙලා මේ කොරෝනා ව්‍යසනයටත් එනම් දෙයියන්ගෙම පිහිටයි. දැන් විපක්ෂ නායකතුමා කියනවා හමුදාපතිතුමා පත්කරේ එතුමා කියපු ඉඳන් කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. මම දැන් කෝල් එකක් දීලා ඇහුවා ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගෙන් මේ හමුදාපතිතුමා පත්කරේ මේ විපක්ෂ නායකතුමා කියපු විදියට. නෑ නෑ නෑ, විපක්ෂ නායකතුමා කියපු විදියට නෙමෙයි, හමුදාපතිතුමා තමයි සුදුසුකම් ලැබපු ඉදිරියෙන්ම හිටපු රටේ ජනතාව පිළිගත්ත, ලෝකයක් පිළිගත්ත හමුදාපතිවරයෙක් තමයි ශවේන්ද්‍ර සිල්වා මහත්තයා. ඒක තමයි ශවේන්ද්‍ර සිල්වා මහත්තයා හමුදාපති ධුරයට පත් කරේ. ඒ නිසා මේ දයාසිරි ජයසේකර මන් අපේ හිටපු ඇමතිතුමාලාම කියලා තමයි හමුදාපතිතුමා ඔක්කොම කතා කරලා රටම කතා කරලා තමයි හමුදාපතිතුමා පත් කරේ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන.
Honorable member, you have one more minute.
2 minutes දෙන්න මම කාර්ක සභාව දාපා.
You have only 4 minutes, sorry. So there's one more minute left.
Okay. ඒ නිසා මේ වෙලාවේදී මම කියන්න ඕන අපි අද වැඩපිළිවෙලක් ඇතුව රට ගියා. අපේ සෞඛ්‍ය ඇමතුමිය දිවාරාය නඹලා වැඩ කරනවා. හමුදාපතිතුමා දිවාරාය නඹලා වැඩ කරනවා. යම් ප්‍රශ්නයක් ගම්පහෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් ආවා. ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් රෝගය රටේ පැතිරලා තියෙනවා. ඒ පැතිරිච්ච රෝගය වෙනුවෙන් දැන් දැවැන්ත වැඩපිළිවෙලක් අපේ ආණ්ඩුව රජය දැන් මේ වැඩපිළිවෙල වෙනුවෙන් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා. ඉතින් මේ අපේ මේ වැඩපිළිවෙල ගැන කතා කරනකොට අපේ හිටපු හමුදාපතිතුමා පළවෙනියට මං හිතන්නේ යුද්ධය ඉවර කළා 2009 මේ දෙවෙනි යුද්ධය තමයි කොරෝනා යුද්ධය එතුමා බාරගෙන තියෙන්නේ. ඔය සමහර ජෙනරල්ලා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ හරියට ඒගොල්ලෝ යුද්ධය ඉවර කරා වගේ තමයි දැන් එයා තනියෙන් යුද්ධය ඉවර කරා කියලා වගේ කියන ජෙනරල්ලත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කොළඹට වෙලා ඉඳලා. ඈ අර ශවේන්ද්‍ර සිල්වා මහත්තයලා වගේ හමුදාවේ ඉන්න නායකයෝ ඉවර කරපු යුද්ධේ එතුමා ඉවර කරපු විදියට තමයි දැන් කතා කරන්නේ. ඒකේ 2010 ඒකට ප්‍රතිඵල මිනිස්සු දුන්නා කරාද නැද්ද කියන එක ගැන 2010 ඒකට ජනතාව ඒ ජෙනරල්ලාට තීන්දුව දුන්නා. ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒ නිසා මේ වෙලාව අපේ රටේ ජාතියට ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන වෙලාව. හැබැයි අපිට පෞගිය කොරෝනා ව්‍යසනය ආපු වෙලාවේ අපි රට ලොක්ඩවුන් කරා. මේක අලුත් දෙයක් රටට. ලංකාවේ 1800
Honorable member, your time is up. Please wind up.
800 ගණන් වල ඉඳන් පොලිසියක් වැව්වා. පොලිසියක් වැව්වේ පළවෙනි වතාවට කොටුව පොලිසිය වාලා තියෙන අවුරුදු 100 ගණනකට පස්සේ. ඉතින් ඒ වගේ මේක අලුත් දෙයක්. ඒ නිසා කරගෙන යනකොට අමාරුකම් එනවා. ඒ අමාරුකම් එනකොට සමහර අය ඒකේ විපක්ෂය බලනවා, සමහර ඒකේ බොරදියේ මාළු බාන්න. ඉතින් මේ බොරදියේ මාළු බාන්න බෑ මේ වගේ ව්‍යසනයක්
කරලා.
බොරදියේ මාළු බාන්න නැතුව මම කියන්නේ ඉදිරියට මේකට දෙගොල්ල එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන්න ඕන වෙලාවක් තමයි මේ වෙලාව. ඒ නිසා කාලේ ඉවර වෙලා තියෙන නිසා මං හිතනවා මේ කොරෝනා ව්‍යසනය වෙනුවෙන් අපේ සෞඛ්‍ය ඇමතුමියට, හමුදාපතිතුමා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ මේ නැවතත් පළවෙනි පාර ඉවර කරපු විදියට පළවෙනි රැල්ල ඉවර කරා වගේම තව මාස දෙකක් තුනක් යන ඉස්සෙල්ලා දෙවෙනි රැල්ල අවසන් කරගන්න ඒ අයට රජයේ
සේනාවට
අධිකාරු ජනාධිපතිතුමාට සියලු දෙනාට
ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා
ප්‍රාර්ථනා කරමි මම ඉහෙනවා
Honorable Sisera Jayakodi, you have 10 minutes.
Ulasnikar Sabhapathiwani, api deergha kaalayak me wasangata rogatattata patthenda pera sitama ape saukhya seve visishta karyabharayak ishta karala thiyena. Api dannawa api bowana roga palane karapu ratak. E wageema Asiyaweth lokeyth saukhya seva darshaka athin api ihala mattame yahapath nidahas saukhya sevaya bhukti windapu janathawak ena ratak. E wageema අපි දන්නා මේ අවස්ථාවේ ප්‍රශංසනීය කාර්යයක් අපේ ආරක්ෂක අංශ සහ බුද්ධි සේවාවන් සිදු කරනවා. ඒ නිසා මේ ඒකාබද්ධ සේවාවන් තුළ අපේ රටේ මේ වසංගත රෝග තත්ත්වෙට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම විපක්ෂය අපි දන්නවා මේ අද ලබා තියෙන කොවිඩ් වසංගත තත්ත්වය මෙතරම් ලෝකයට සාපේක්ෂව පාලනය කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට රජයට අපේ ගෞරව සෞඛ්‍ය ඇමතුමියට ඒ පිළිබඳ ප්‍රසාදයේ පල නොකරන බව අපි දන්නා හේතුව ඔවුන් කුහක්කම නැමැති වසංගත රෝග තත්ත්වයෙන් පෙළෙන නිසා විය හැකියි. ඒ නිසා අපි විශාල ගෞරවයක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට සෞඛ්‍ය අංශවලටත් සෞඛ්‍ය ඇමතුමියටත් පිරිනමනවා. අපි දන්නවා මේ භයානක රෝග තත්ත්වය ලෝකේ පුරා ව්‍යාප්ත වෙද්දී කොවිඩ් මර්ධනය පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට කාර්යසාධක බලකායක් හමුටුවක් පිහිටවන් ලැබුවා. ඒ නිසා දේශීය වෛද්‍යවරුන්ගෙන් සමන්විතව සකස් කරපු මේ කමිටුව විසින් මේ රෝගය සම්බන්ධයෙන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකර්ම ප්‍රම පිළිබඳව ඉතා දීර්ඝ අධ්‍යයනයක් සිදු කළා. අපි දන්නවා මේකට වසංගතයක් කියලා කියනවා. වසංගත කියන නම හැදිලා තියෙන්නේ ගත වසන් කියන හෙළ වේද නාමය අනුව ගත වසන්න. ඒ නිසා ලෝකයේ සියලුම අද පවතින බටහිර වෛද්‍ය විද්‍යාව හෝ වෙනත් ක්‍රම නියම කරන රෝග නිරෝධායන ක්‍රම වලට පෙර අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඉඳන්ම අපි මේ නිරෝධායන ක්‍රම පාවිච්චි කළා. ගෙවල් වල වසංගත රෝග තත්ත්වයක් හැදිවෙච්ච අය තෝරගෙන ඒ තැනතන සමාජයේ නිරාවරණය නොවෙන්න කොහොඹ අතු එල්ලලා නිවස අන්‍යයන්ට ඒ රෝගයෙන් පෙළෙන තැනත් ඔබ හඳුනා දුන්නා. ඒ වගේම ස්වභාවික ප්‍රතිශක්ති කාරක ප්‍රථම වතාවට අපේ ඉතිහාසයේ මුතුන් මිත්තු විසින් හඳුන්වා දුන්නා. කහ වෙන්න පුනුවම්, කොහොම වෙන්න පුනුවම්, දෙහි වෙන්න පුනුවම්, මේ ප්‍රතිශක්ති කරන කාරක අපේ දේශීය වෛද්‍ය ක්‍රමයක් හෙළවෙදකමත් විසින් අපේ රටට පරම්පරා දහස් ගණනක් තිස්සේ හඳුන්වා දුන්න ක්‍රම. ඒ නිසා අපේ රටේ අද මේ රෝග තත්ත්වයේ පාලනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයක් අපේ රටේ හෙළවෙදකමට මේ රටේ අවුරුදු දහස් ගණනක් පැවතිච්ච අපේ ආහාර ක්‍රමය, ඒ වගේම අපේ හෙළවෙදකමේ තියෙන ප්‍රතිශක්තිකරණ ගුණය වර්ධනය කරන බෙහෙත් ද්‍රව්‍යන්ට ඖෂධ වර්ගවලට හේතු වෙලා තියෙන බව අපි දන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා සෞඛ්‍ය සේවාව දියුණු ජයග්‍රහණ ලැබුවත් අද බටහිර ලෝකයේම මේ රෝග ආසාදිතත්වයේ හමුවේ කඩා වැටෙනවා. ඒ නිසා බටහිර දියුණුවයි සම්මත වෙච්ච ප්‍රතිකර්ම ක්‍රමවලට අද වෙනතෙක් සාර්ථක විසඳුමක් දෙන්න හැකියාව ලැබෙන්නේ නැති බව පේනවා. දහස් ගණන්, ලක්ෂ ගණන් රෝගීන්, දහස් ගණන් පුද්ගලයන් මිය යන තත්ත්වයේ හමුයේදී අද බටහිර වෛද්‍ය විද්‍යාව නැවත වතාවක් ඔවුන්ගේ පාරම්පරික දැනුම හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා අපි රටක් විදියට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ අර්ථයේ පාරම්පරික වෙදකමත් හෙළවෙදකමත් දේශීය වෛද්‍ය ක්‍රමයක් මේ වසංගත තත්ත්වයේ හැමුවේ භාවිතා කිරීමේ ප්‍රතිකරණ පිළිබඳ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහ කෙටි කාලීන විශාල අධ්‍යයනයන් රාශියක් යටතේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය ඇති කරන දේශීය ඖෂධ රාශියක් අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ආයුර්වේද සංස්ථාවත් විසින් හඳුන්වා දීලා තියෙනවා. රටේ ජනතාවගේ ඖෂධීය ශක්තිය මත ප්‍රතිශක්තිකරණ වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අපේ පාරම්පරික වෛද්‍යවරුන් රාශියක් හෙළ වෙද වට්ටෝරු මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසාම ඒවා ඉතාම දියුණු මට්ටමේ ප්‍රතිකර්ම ක්‍රම බව අපි විශ්වාස කරනවා. පාරම්පරික දැනුම පදනම් වුවත් ඒවා විද්‍යාත්මක පර්යේෂණ මත ගොඩනැගිලා තියෙන බව පේනවා. ඒ වගේම අපි ඉතා ඕනකමින් මේක ඔර සභාවට සභාගත කරනවා. මේ වෙන විට අපේ රටේ පාරම්පරික ඖෂධ වර්ග වලින් පර්යේෂණ මට්ටමින් ඉතාම දියුණු ප්‍රතිකර්ම ක්‍රම කොවිඩ් මර්ධනයේ සම්බන්ධයෙන් උත් හඳුනා දීලා තියෙනවා. විශේෂයෙන්ම සුවසන් රෝග සම්බන්ධව සිදු කළ හැකි ප්‍රතිකර්ම ක්‍රම සම්බන්ධයෙන් දීර්ඝකාලීන අධ්‍යයනයක ප්‍රතිඵල වශයෙන් දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ එවැගේම වෛද්‍ය එවැගේම ආචාර්ය සරෝජා වීරකෝන් මෙතනිය එවැගේම ජයනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ළමා රෝග පිළිබඳ මහාචාර්ය දුලානි ගුණසේකර මෙතනිය එවැගේම ජයනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංගනී සුරේෂ් මෙතනිය එවැගේම ආචාර්ය කමල් පෙරරා මැතිතුමා ප්‍රධාන වෛද්‍යවරු විසින් හඳුන්වලා දීලා තියෙන ප්‍රතිකර්ම විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික බෙහෙත් වට්ටෝරු පදනම් කරගෙන භාවිතා කරලා තියෙන සුදර්ශන කියන ඉතිහාසයේ අපේ ආයුර්වේද දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ පැවතිච්ච වට්ටෝරු උපයෝගී කරගෙන හදලා තියෙන ප්‍රතිකර්ම ක්‍රම රාශියක් හඳුන්වලා දීලා තියෙනවා. අපි තව ඕන කමින් ඒ වගේම මේ අපේ හෙළවෙදකමත් පාරම්පරික වෙදකර්මයේ ප්‍රතිකර්ම ක්‍රම මේ ආසාදිතයින්ට ලබා දීම සඳහා අවශ්‍ය කටයුත්ත ඉදිරි දින කීපය තුළ අපිට ලැබෙයි කියන විශ්වාසය අපි ගාව තියෙනවා. ඒ නිසා මේ භයානක රෝග තත්ත්වයට මුහුණ දීම සඳහා අපිට පුළුවන් ශක්තියෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අද අපි දන්නා මේ වසංගත රෝග තත්ත්වය හැම අද හිඟ වෙලා තියෙන මොනවද? දේශීය ඖෂධ වර්ගවල හිඟයක් ඇති වෙලා තියෙනවා. අද පැන්ඩෝල් ඩිස්පීන් ඕන් තරම් තියෙනවා. මිනිස්සු අපානය කිරීමෙන් යම් තරමකට දැන් ඈත් වෙමින් ඉන්නවා. අපේ හැම ගේකම සම්ප්‍රදායික කොත්තමල්ලි වෙනුවල් ගැට අමු ඉඟුරු හීනරත් එකට එකතු කරපු පානයන් දැන් ප්‍රතිශක්තිකර ශක්තිය වර්ධනය කරන පානයන් වලට අපේ ජනතාව පෙළඹිලා තියෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් පැවතෙන අපේ ආහාර ක්‍රමයන්ට අපේ කැඳ වර්ගවලට දැන් මිනිස්සු ලම් වෙමින් පවතිනවා. ඒ නිසා අපි අපේ ආහාර ක්‍රමය සකස් කිරීමේ ක්‍රමවේදය අපේ රට වෙලාගත් බෝනවන් රෝග ඇතිකරන ආහාර ක්‍රමය අපේ පාරිභෝජන රටාව අපේ ඇවතුම් පැවතුම් ලිහිල් කරන හිත සමාධිගත කරන අපේ උසස් අධ්‍යාත්මික ගුණධර්මයන් වලින් දීර්ඝ කාලයක් පැවති ආපු ජාතික සංස්කෘතික හරපද්ධතීන් සමග කැටි කරගත්ත ඒ දේශීය වූ ඒ නැවුන් වූ ක්‍රමවේදයට අපි රටක් විදියට ජාතියක් විදියට අලුතින් ගමන් කළොත් තමයි මේ වසංගත රෝග තත්ත්වයේ අපිට මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාව ලබා ඇති ජයග්‍රහණ ඒ ජයග්‍රහණයේ දේශීය සහ පාරම්පරික වෛද්‍ය දැනුමත් එක්ක එකට එකතු කරමින් මුසු කරමින් ඇති කරන ප්‍රතිකර්ම ක්‍රම තුළ ලෝකයට අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් මාවත විවර වෙනවායි කියන මතක් කිරීම කරමින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඉහඳ වෙනවා.